ගරු පායත රංගබණ්ඩාර අමාත්‍යතුමා, ඔබතුමාට විනාඩි 14ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන් මේ ආයවැය පිළිබඳව කතා කරන්න අවස්ථාව උදා වීම පිළිබඳව සතුට ප්‍රකාශ කරන අතරේ මේවර ඉදිරිපත් කරලා තියෙන ආයවැය අති සුවිශේෂී ආයවැයක් කියන එක මම මුලින්ම කියන්නට කැමතියි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සාමාන්‍යයෙන් හැම වර්ෂයකම නොවැම්බර් මාසයේ තමයි ආයවැය ලේඛනයක් ඉදිරිපත් වෙන්නේ. ඒ ආයවැය ලේඛනය සම්මත වුණාට පස්සේ ඊළඟ වසරේ ජනවාරි මාසේ පළවෙනිදා ඉඳලා දෙසැම්බර් මාසේ 31 වෙනිදා දක්වා රටේ මුදල් පරිපාලනයේ යෝජනා ක්‍රියාත්මක කිරීම මේ ආයවැය ලේඛනයට අනුව ක්‍රියාත්මක කරගෙන යනවා. හැබැයි මේ වසරේ ආයවැය සුවිශේෂී ආයවැයක් කියලා මම සඳහන් කරන්නේ, මේ වසරේ ආයවැය ඉදිරිපත් කරන්න අපි මාර්තු මාසේ 5 වෙනිදා සම්මත අවසාන වශයෙන් සම්මත කරන්නේ අප්‍රේල් මාසේ 5 වෙනිදා. එනම් පහුගිය ඔක්තෝබර් මාසේ 26 වෙනිදා සිදු කරන ලද දේශපාලන කුමන්ත්‍රණය හේතු කරගෙන අපිට මාස 4ක කාල පරිච්ඡේදයක් ආයවැය ලේඛනයක් නොමැතිව මේ රට පාලනය කරන්නට සිද්ධ වුණා. මේ මාස 4ක කාල පරිච්ඡේදය තුළ කිසිදු අන්දමක රටේ අභාග්‍ය සම්පන්න තත්ත්වයක් ඇති නොවීමට වග බලා ගැනීමට අපේ රජයට හැකියාව ලැබුණා, පුළුවන්කම තිබුණා. නම් අපි රජයේ සේවකයන් අපහසුතාවයට පත් කරෙත් නැහැ, ව්‍යාපාරිකයන් අපහසුතාවයට පත් කරෙත් නැහැ, පෞද්ගලික අංශය අපහසුතාවයට පත් කරෙත් නැහැ. ඒ වගේම නිලධාරීන්ගේ සහ අනිකුත් උදවියගේ දීමනා කප්පාදු කිරීමක් සිදු වුණේ නැහැ. සමෘද්ධි දීමනාවේ පරිපාලනයක් එහෙම නැත්නම් අඩු කිරීමක් සිදු වුණේ නැහැ. ඒ වගේම ගැබිනි මව්වරුන්ගේ දීමනාව කිසිදු අඩුපාඩුවක් සිද්ධ වුණේ නැහැ. වැඩිහිටි දීමනාවේ අඩුපාඩුවක් සිද්ධ වුණේ නැහැ. ඒ වගේම ආබාධිත උදවියට ගෙවන ලබන ගෙවීම්වල කිසිදු අඩුපාඩුවක් සිදු වුණේ නැහැ. මේ ආදි වශයෙන් අගත්තාම හැම අංශයකම උදවිය පීඩනයකට පත් නොකර කළ යුතු කාර්ය නිසියාකාරව කරගෙන යාමට මේ මාස 4ක කාල පරිච්ඡේදයේ අපට හැකියාව ලැබුණා. ආයවැය ලේඛනයක් සම්මත කර ගැනීමකිනුත් තොරව ගරු කතානායකතුමනි, මුණන් මේක තමයි මම කිව්වේ. මේ මෙවර ඉදිරිපත් කරපු ආයවැය අති සුවිශේෂී ආයවැයක්. මේ ආයවැය තුලින් අප්‍රේල් මාසේ සම්මත කරගත්තට පස්සේ තව මාස 8ක වාගේ කාලයක් තමයි රටේ වැඩ කටයුතු කරන්නට තියෙන්නේ. එහෙනම් මාස 12ක කාල පරිච්ඡේදයක් වැඩ කටයුතු කිරීම සඳහා ආයවැය ලේඛනයක් ඉදිරිපත් කරලා සම්මත කරගන්නා වූ යෝජනා, වෙන් කරගන්නා වූ මුදල් වලින් මාස 8ක් ඇතුළත අපේ රජයට විශාල වැඩ කොටසක් කරන්නට තියෙනවා, සියලු රජයේ සේවකයන්ුත් එක්කාසු කරගෙන. එහෙනම් අපි ලොකු සුවිශේෂී කාර්යභාරයක්, සුවිශේෂී ආයවැයක් කියලා මම මුලින්ම සඳහන් කරන්නට අදහස් කරේ. අන්න ඒ නිසයි කියන එක කියන්නට කැමති මේ ගරු සභාවට ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මේ ආයවැයත් එක්කලා ආයවැයක් නොමැතිව දේශපාලන කුමන්ත්‍රණයක් නිසා රටේ විවිධ ප්‍රශ්නවලට මුහුණ දීලා, ආර්ථිකයේ යම් යම් ප්‍රශ්නවලට මුහුණ දීලා, ඒ වගේම මුදලේ අගේ සම්බන්ධව යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වලට ඒ කාල පරිච්ඡේදය තුළ මුහුණ දෙන්න සිද්ධුණා. මේ සියල්ලට මුහුණ දෙමින් අපිට පුළුවන් වුණා මේ ලෝකයටම ගෙවන්න තිබුණ දැවැන්ත ණය වාරිකයකුත් කිසිදු රටේ ජනතාවට පීඩනයකින් තොරව ඒ ණය වාරිකයේ ගෙවලා දාන්නත්. එනම් ලෝකයේ තුල අපි හැල් වෙන්න තිබුණ අවස්ථාව, අපි ලෝකයේ තුල ක්‍රිබ් එකට යන්න තිබුණ අවස්ථාව, ඒ අවස්ථාවත් අපි නැති කරලා ඉවරලා රටේ ගෞරවය, ආදරය ඇති වෙන පරිදි රටේ ගෞරවය ආරක්ෂා කරමින් ඒ ණය වාරිකයේ ගෙව දැමීමටත් අපි සමත් වුණා. එහෙනම් අපි ඒක තමයි මම කිව්වේ, මේ අපි සුවිශේෂී ආයවැයකට අපි මුණ දෙලත් තියෙන අපි යට කටයුතු කරගෙන යන්නේ කියලා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ආයවැය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය ඇති විරුද්ධ පක්ෂයේ උදවිය අද කවුරුත්ම නැහැ සභාවේ. මේ උදවිය විවිධ විචනය කරා. එකක් කිව්වා ඡන්දය ඉලක්ක කරගත්ත ආයවැයක් කියලා. අනිත් පැත්තෙන් ගෙනාපු චෝදනාව තමයි මේක ජනතාවට දෙන කැරට් අලයක් කියලා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි ආයවැය ලේඛන 73ක් මේනකොට ලංකාවේ මේ ඉදිරිපත් වෙලා තියෙනවා. මේ ආයවැය ලේඛන 73ම ගත්තාම බොහෝ විට අප්පුඩි ගහලා සන්තෝෂ වෙලා එලියට ගිහිල්ලා රතිඤ්ඤාපත්තු කරලා ඉවරලා ප්‍රීති ප්‍රමෝදයට පත් උනේ. හාල්වල මිල අඩු කරා, කරවල මිල අඩු කරා, පරිප්පු මිල අඩු කරා, කිරිපිටි අඩු කරා, එහෙම නැත්නම් පාන් රාත්තරේ මිල අඩු කරා, රුපියල් 3ට පාන් ගෙඩිය දෙන්න තීන්දුව කරා කියන කතන්දරත් එක්කලා. මෙයනි මෙවරත් රටේ විපක්ෂයේ උදේ බලාපොරොත්තු උනේ මෙන්න මේ විදිහේ සාම්ප්‍රදායික හාල්, කරවල, පරිප්පු, සීනි, කිරිපිටි සහ එහෙම නැත්නම් පාන් ගෙඩිය මිල අඩු කරන අයවැයක් ගෙනල්ලා ඉවරලා ජනතාවට ඉදිරිපත් කරලා යයි කියලා. නමුත් එවැනි අයවැයක් නෙමෙයි ඒ සම්ප්‍රදාය මිදුන ජනතාව රවටන අයවැයක් නොව ජනතාවට අත්වලක් වෙන අයවැයක් ඉදිරියට තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. චීන කියමනක් තියෙනවා බඩගිනි මිනිහට මාළුවෙක් දෙන්නට එපා බිලිපිත්තක් දෙන්නේ කියලා. එහෙනම් අර නියෝජ්‍ය කතා නායකතුමනි මෙවර අයවැය තුලිනුත් සිදු කරලා තියෙන්නේ මාළු කෑල්ලක් දෙන නැත්තම් මාළුවෙක් දෙන එක නෙමෙයි. ඒ බඩගිනි මිනිහට බිලිපිත්තක් දීලා ඒ බිලිපිත්ත අරගෙන ඔහුට උපයා ගැනීමට ක්‍රමවේදය සකස් කරලා දෙන විදියට තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ අයවැය තුලින් කිසිදු අන්දමකින් එකම පැත්තක්වත් අතහැරලා නැහැ. පාසල් දරුවද පෙර පාසල් දරුවද පාසල් දරුවගේ කිරිවීදුරුවේ පටන් මේ රටේ ඉන්න වැඩිහිටියා දක්වා සියලු දෙනාව ආවරණය කරන්නට කටයුතු කරලා තියෙනවා. රජයේ සේවකයා ආවරණය කරන්නට කටයුතු කරලා තියෙනවා. රුපියල් 10,000කින් වැඩ කරපු ආණ්ඩුව මේ අයවැයනොත් රජයේ සේවකයාට රුපියල් 2,500කින් වැඩ කිරීමට පියවර අරගෙන තියෙනවා. වසර 20කින් හමුදාවේ නිලයන් සඳහා වැටුප් වැඩි කිරීමක් සිදු වෙලා නොතිබිච්ච කාලපරාසයක් තුළ මෙයර මංගල ගරු අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයත් එක්කලා රුපියල් 8,770ක් වැනි විශාල මුදලකින් හමුදා ශ්‍රේෂ්ත්‍රයේ උදවියගේ වැටුප් වැඩි කිරීමක් සිදු වෙනා මේක සුවිශේෂී කාරණයක්. හමු පසුගිය වකවානුවේ දිගින් දිගටම පැවතුණු යුද්ධය නිසා ජීතාක්ෂයට පත්වන පිරිස අතිමහත්. මගේ මැතිවරණ කොට්ටාසය ආනමඩුව ගත්තොත් ඒ ආනමඩුව මැතිවරණ කොට්ටාසයේ යන පාරවල් වල අපේ හමුදා සෙබළුන්ගේ හමුදා නිලධාරීන්ගේ පොලිස් නිලධාරී මහත්වරුන්ගේ අපට දකින්න පුළුවන් වෙනා සොහොන්කොත් හදපුවා. එනං ඒ යුද්ධයට මුහුණ දීලා දහස් ගණන් අපේ මැතිවරණ කොට්ටාසවලත් ගරු නියෝජ්‍ය කතා නායකතුමනි තරුණයන් ජීවිතක්ෂයට පත් වුණා. පැවතුණු ආණ්ඩුව හමුදාව සෙබළව විකුණගෙන කෑව හමුදාව පෙන්නු කරමින් ජාතියේ විරුවන් කියමින් ඔවුන්ගෙන් වැඩගත්තා ඔවුන්ව බිල්ලට දුන්නා. නමුත් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන් සඳහාවත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ නිසියාකාරව. හැබැයි මෙහර අයවැයන් ඒ හමුදාව අපි වර්ණනා කර කර අන්ද අන්දම ඉන්නේ නැතුව ඒ උදවිය නිසි ඇගෙයීමකට ලක් කරපු අයවැය කියන එක ඉතා පැහැදිලිව මනාකොට ඔප්පු කරලා පෙන්නලා තියෙනවා කියන එකත් මම සඳහන් කරන්නට කැමතියි ගරු නියෝජ්‍ය කතා නායකතුමනි. මමත් නිලැඳුන් ඇඳපු ශේෂ්ත්‍රයක හිට පුද්ගලෙක් වශයෙන් මම විශේෂයෙන්ම මේ අයවැය ලේඛනයේ ඉදිරිපත් කළ මුදල් නැමැත්තුමාට රජයට ප්‍රශංසා පුද කරනවා. නිලැඳුන් අඳින උදවිය දිහා අවධානයක් යොමු කිරීම සම්බන්ධව. ඒ වගේම ගරු නියෝජ්‍ය කතා නායකතුමනි විශ්‍රාමිකෙන් බොහොම කලකට පෙර විශ්‍රාම ලබාගත් උදවියගේ දැන් විශේෂයෙන්ම සහකාර පොලිස් අධිකාරීවරයෙක් වුණොත් පොලිස් සේවයේ ගත්තොත් මූලික වැටුප විශ්‍රාම වැටුප රුපියල් 4,995ක් වැනි මුදල සඳහන් වෙලා තිබුණේ. මාසේ අවසානයේ විශ්‍රාම වැටුප ඒගොල්ලන්ට ලැබුණේ රුපියල් 16,000ක් 20,000ක් අතර ප්‍රමාණයක්. මේ අලුතෙන් විශ්‍රාම ගන්න උදවියට වැඩි වැටුපක් ලැබෙන උදවිය ඒ වැඩි වැටුප ලැබෙන උදවියට විශ්‍රාම වැටුපේ ලොකු මුදලක් හම් වෙනවා. නමුත් කලින් විශ්‍රාම ගත්ත වැටුප් තලයන් වැඩි කිරීමට ප්‍රථම විශ්‍රාම ගත්ත නිලධාරීන්ට මාසයකට හම්බෙන්නේ රුපියල් 20,000ක් 25,000ක් වැනි පොඩි මුදලක්. ඒ විශේෂයෙන්ම ඒ පොලිසියට හමුදාවට රජයේ සේවය අනිත් අයට පමණක් නෙමෙයි මහා අධිකරණ මිනිසුරුවරයන්ට ලැබෙන්නේ රුපියල් 25,000ක මුදල් මුදලක් ඒ කලින් විශ්‍රාම ගත්ත උදේට. එහෙනම් මෙතන විශාල පරතරයක් තිබුණා. අලුත විශ්‍රාම ගන්න උදවියත් පරණ විශ්‍රාම ගන්න උදවියත් අතර මහා බරපතල පරතරයක් තිබුණා. පැරණි විශ්‍රාම ගත්ත උදවියට මේ ජීවත් වීම බරපතල අරගලයක් බවට පත් වෙලා තිබුණා. ඒගොල්ලන්ට ඔසුසලෙන් බෙහෙත් ටික ගත්ත නම් පමණක් සහනයක් ඇතුව බෙහෙත් ටික අරගෙන පාවිච්චි කරගන්න පුළුවන්කම ලැබුණා. පෞද්ගලිකංශයේ ෆාමසියෙන් බෙහෙත් අරගත්තා නම් බෙහෙත් ටික ගැනීමටවත් ඒ ලැබෙන විශ්‍රාම වැටුප ප්‍රමාණවත් වෙලා තිබුණේ නැහැ ගරු නියෝජ්‍ය කතා නායකතුමනි. නමුත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන අපි ආඩම්බර වෙන්න ඕන රජයක් විදියට ඒ විශ්‍රාමිකයන්ගේ ඒ තියෙන වැටුප් පරතරය විශ්‍රාම වැටුප් පරතරය අවම කිරීම සඳහා මේ සැරේ සාධනීය පියවරක් මේ අයවැය ලේඛනය තුළින් අරගෙන තියෙනවා කියන එක අපි ආඩම්බරයෙන් සිහිපත් කරන්නට කැමති ගරු නියෝජ්‍ය කතා නායකතුමනි. ඒ වගේම ගරු නියෝජ්‍ය කතා නායකතුමනි තරුණ අය උදවිය සඳහා ජීවිතේ අපි තරුණ අවධියට පත් වෙලා අපේ බ්‍රහ්මචාර්ය අවධිය අවසන් කරගෙන අපි තරුණ අවධියට ඇතුළත් වෙනකොට අපේ විවාහ ජීවිතය අත්‍යවශ්‍ය කාරණයක් බව ඒක සම්ප්‍රදායක්. එහෙමනම් ඒ විවාහ ජීවිතයට ඇතුළත් වෙනකොට තමන්ගේ විවාහය කරගත්තා විතරක් නෙමෙයි විවාහයෙන් පස්සේ කොහොමද කටයුතු කරන්නේ ජීවත් වෙන්නේ කොහොමද කියන එක හැම තරුණයෙකුටම තරුණයෙකුට තිබුණ බරපතල ප්‍රශ්නයක්. ඒක මනසේ තිබුණ බරපතල වේදනාකාරී ප්‍රශ්නය. නමුත් මේ ආයවැය ලේඛනය තුළ විවාහ ජීවිතේ නීරස ජීවිතයක් නෙමෙයි රසවත් ජීවිතයක් බවට පරිවර්තනය කිරීම සඳහා ඔවුන්ට තිබෙන දෙවන ප්‍රශ්නය නිවහන. විවාහයෙන් පසු නිවහන. එහෙනම් නිවහන කොහෙද කියන එක පිළිබඳව සිහිනයකට පමණක් සීමා කරන්න නැතුව පීඩනයකට පමණක් සීමා වෙන්න දෙන්නේ නැතුව ඒ පීඩනයේ රජේ බාර අරගෙන ඒ විවාහපත් වෙන උදවියට තම නිවස ඉදිකර ගැනීම සඳහා බොහොම සහනදායි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අයවැලේකනේ තුල සාධනීය තත්ත්වයන් අපිට දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දිගින් දිගටම කරේ අපි සමෘද්ධි ව්‍යාපාරය වැනි ව්‍යාපාර තුලින් දේශපාලන බල කණ්ඩායම් නිර්මාණය කරගෙන දේශපාලන බල හමුදාවන් පවත්වාගෙන යාම ගරු නියෝජ්‍ය කතානාය තුනේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ අවදියේ එදා ජනසවිය දීලා ජනතාව ශක්තිමත් කරා. එදා ජනසවිය දෙනකොට ඒ ජනසවිය ව්‍යාපාරයේ අවුරුදු දෙකකට පමණයි එක පුද්ගලයෙකුට දීලා තිබුණේ. ඒක අවුරුදු දෙකකට සීමා කරලා තිබුණා. එහෙනම් අවුරුදු දෙකෙන් පස්සේ ඔහුව ශක්තිමත් සයිබල ගැන්වු පුද්ගලයෙක් බවට පරිවර්තනය කිරීමේ තේමාව තීරණය අදිෂ්ඨානය මත තමයි එදා ජනසවිය ක්‍රියාත්මක වුණේ. නමුත් අනතුරුව ඒ ජනසවිය ක්‍රියාදාමයේ වෙනස් කරමින් පසුගිය රජයන් විසින් සිදු කරපු සමෘද්ධි ව්‍යාපාරය සමෘද්ධි සමාජිකයා තමන්ගේ දේශපාලන වහලෙබ් බවට පරිවර්තනය කරගෙන තිබුණා. සමෘද්ධි අධිකාරිය යනු ඩාලිපාරේ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයට සමාන තවත් එක් කාර්යාලයක් බවට පත් වෙලා තිබුණා. ඔවුන්ගේ දේශපාලන බලකාය මෙහෙවන නඩත්තු කරන තැන සමෘද්ධි අධිකාරිය බවට පරිවර්තනය කරගෙන තිබුණා. ඒ තුල සමෘද්ධි බලකාය සමෘද්ධි ලාභියා දේශපාලන අතකොළුවක් වන දේශපාලන වහලෙබ් බවට එදා ඒ රජයේ පත් කරගෙන තිබුණා. හැබැයි අද මේ අයවැයනොත් ලක්ෂ 6කට සමෘද්ධි සානාධාරය අලුතෙන් ලබා දෙන්නට යෝජනා කරලා තියෙනවා. මෙතනදී කෙනෙකුට තර්ක කරන්න පුළුවන් එහෙනම් ඇයි තවත් මේ වතාවේ සමෘද්ධි සානාධාරය ලබා දෙන්න ලක්ෂ 6ක් ඔබ යෝජනා කරන්නේ? තවත් දේශපාලන වහලුන් ලක්ෂ 6ක් හදන්නද කියලා නැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මෙතන අරමුණ ලැබිය යුතු පුද්ගලයන් ලක්ෂ 6කට විතර ප්‍රමාණයකට මේ සහනාධාරයේ ලැබුණේ නෑ ගරු නියෝජ්‍ය කතානායක.
තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
අපි ලක්ෂ්මන් කිරියල් නැමැතුම මට තව විනාඩි 3ක් දෙයි කියලා මම විශ්වාස කරනවා.
මම විශ්වාස කරන්නේ නෑ ඒක මොකද අපිට කාලේ හොඳටම ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගරු මන්ද.
හොඳයි. ඔබ බැහැ ඉනම් මොනස ඈ? ඔව්. දැන් නියෝජ්‍ය කතානායකතුමනි එහෙමනම් මෙයර දෙන්න හදන්නේ අවුරුදු දෙකකට මේ සමෘද්ධි වීමනාව. දීලා ඒ කණ්ඩායමට දීලා ඒගොල්ලෝ සයිබල ගන්නලා ශක්තිමත් කිරීම තමයි අපේ ආණ්ඩුවේ පරමාර්ථය වෙලා තියෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම පූජක පක්ෂයට රැකවරණයක් ලබා දෙන්න සෞඛ්‍ය සම්පන්න කණ්ඩායමක් ඇති කිරීම සඳහා වැසිකිලි පද්ධතිය සකස් කිරීම මේ අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනය ලැබීම සඳහා විදේශගත වෙලා දරුවෙකුට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා මූල්‍යමය ප්‍රශ්නවල තුල කිරණුවී වැඩ කටයුතු කරන්නට මේ ආදී වැඩ කටයුතු රාශියකින් සමන්විතව ක්‍රියාත්මක කරන අයවැයක් විදිහට අපිට ක්‍රියාත්මක කර හඳුන්වන්න පුළුවන්. ගම්පෙරළිය වැඩසටහන, නන්වලමු ලංකා වැඩසටහන, රිචාඩ් බඩ්දුන් ගරු අමාත්‍යතුමා ක්‍රියාත්මක කරන මෙන්න මේ වගේ වැඩ කටයුතුත් එක්කලා අපි ඉදිරියට යන්නට තියෙනවා. ඒ වගේම සාක් කලාපෙත් ආසියානු කලාපෙත් ගත්තහම අපි අන්තිමයට ඉහළින් ඉන්න රාජ්‍ය බවට පත් වෙලා තියෙනවා. නිදහස ලබනකොට ජපානයට වඩා $1 එකක් අඩුවෙන් ලැබපු ආදායම තිබුණා. අපි අද සාක් කලාපෙත් ආසියානු කලාපෙත් නේපාලයේ අන්තිමයන් නේපාලයට ඉහළින් ඉන්න රට බවට පත් වෙලා තිනවා. අර සහනාධාර රැවටිලි දේශපාලන අයවැල් එකන ඉදිරිපත් කරපු රටාව තුළ තමයි එවැනි තත්ත්වයට පත්ලා තියෙන්නේ. එහෙනම් ඒකෙන් ගොඩ යාම සඳහා තමයි ආර්ථිකයේ අත්වලක් දෙන අයවැයක් ඉදිරිපත් කිරීමට මේ සැරේ පියවර ආරම්භ දෙන්නේ. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි අපි සිහිපත් කරන්නට ඕන මෙවර අයවැයෙන් අගමැතිතුමාගේ වැය ශීර්ෂය මිලියන 1.12 වෙනකොට ගරු ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය මිලියන 13.56 කියන එක. ගරු අගමැතිතුමාගේ මිලියන 1.1 වෙනකොට ගරු ජනාධිපතිතුමාගේ බිලියන 13.56 වෙනවා. එහෙනම් මාස 5ක කාලයක් වැඩ කටයුතු කරන්න තියෙනවා. මාස 5ක කාලයක් සඳහා එක පුද්ගලයෙකුට පමණක් බිලියන 13ක් ලක්ෂ 13,560ක් වගේ මුදලක් යොදපුවාම ඒ මාස 5ක කාලය තුළ මෑණි මුදලකින් මොකද කරන්නේ? දැන් ඊයේ මම ජනහඬ ඉඳද්දි පොළොන්නරුවේ උදවිය කතා කරලා ඉවරලා ඒගොල්ලෝ කිව්වේ පොළොන්නරුවේ තත්ත්වය පිළිබඳව. එහෙමනම් මේ අයවැය ලේඛනයේදී අපට වැය ශීර්ෂ වලදී අපට කාර්ක සභා අවස්ථාවලදී අද දවසේ වැය ශීර්ෂ නෙමෙයි ඡන්දේ දිනෙමෙයි අපට ඉදිරියේදී එන තකාරක සභා අවස්ථාවේදී මෙවැනි මුදල් සම්භාරයක් වෙන්කිරීම තුළ ප්‍රයෝජනවත් තියනවාද කියන එක පිළිබඳව මේ අයවැය ලේඛනයේදී අපට ප්‍රශ්නගත එක කාරණයක් තියෙන්නේ මේ බිලියන 13ක එහෙම නැත්නම් ලක්ෂ 13,560ක මුදලක් එක් පුද්ගලයෙකු වැසීරිසයකට වෙන් කරලා තිබීම නම් අපට එකඟ විය හැකි කාරණයක් නෙමෙයි කියන එක මේ කියවාගෙන යනකොට අධි පරිශීලනය කරනකොට පෙනී යනවා කියන කාරණය සිහිපත් කරමින් ඒ සම්බන්ධ ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක පිළිබඳවත් අපට හිතන්නට වෙනවා කියන කාරණය සිහිපත් කරමින් ඔබතුමාට ස්තුති කරමින් මම නියනවා
බොහොම ස්තුතියි ඔබතුමාට ගරු අනුරල සනායක මන්ත්‍රීමා ඔබතුමාට විනාඩි 14යි ගරු සභානායකතුමා අපිට දිවාහාර කාලයේ විනාඩි 3ක් ගන්න ඔබතුමාට යෝජනා කරන්න පුළුවන්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම වර්තමාන ආණ්ඩුවේ මා හිතනවා මේ ඉදිරිපත් කර තිබෙන්නේ අවසන් අයවැය ලේඛනය වර්තමාන ආණ්ඩුවේ ඔව් ඒ කියන්නේ අවුරුදු පහක් රයිට් ආ ඒ සීන අවුරුදු පහක් අපේ රටේ ඉදිරි අනාගතයේ පිළිබඳ පරිච්ඡේදයක් ලිව්වනම් මේ අවුරුදු පහ ලියවෙන්නේ හිස් පිටුවලින් තමයි මේ අවුරුදු පහ සමන්විත වෙන්නේ. ඒ වගේම මේ අවුරුදු පහ අපේ රටේ විනාශකාරී අන්තය ගැන ලිව්වා නම් එය පිටු දහස් ගණන් පුරවන්න පුළුවන් විනාශකාරී අන්තයකට තමයි අවසර ගෙනිච්චා. මා කියන්නේ. විශේෂයෙන්ම ඔව් මේ රටේ සැබවින්ම සිදුවෙන දේ පිළිබඳ ලිව්වා නම් ලියන ඉතිහාසය මා කියන්නේ. හැබැයි මංගල සමරවීර මහත්මයා හෝ ආණ්ඩුව අමාත්‍යරු හෝ වෙන වෙන පරිච්ඡේද ලියන්න පුළුවන්. මම මේ හැම ඇමතිවරයා පිළිබඳ වෙන වෙනම පරිච්ඡේදයක් ඉදිරිපත් කරන්න සූදානම් වෙනවා. ඒ විෂයන් කතා කරන වෙලාවෙදී අග්‍රාමාත්‍යවරයාගේ සිට මතක තබා ගන්න. දැන් මම කියන්න හදන්නේ පළමු කොටම ගරු නියෝජ්‍ය කතානායකතුමා අපේ රටේ ශේෂ්ත්‍ර ගණනාවක අර්බුදයක තිබෙනවා. ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් විශාල අර්බුදයක් තිබෙනවා. ඒතර පාලනයට බලයට පත් කරගෙන ආණ්ඩුවල සැලසුම් බවට පත් වී තිබුණේ මේ අර්බුදයන්ගෙන් අපේ රට මුදවාගෙන ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍යන සැලසුම් සහ ක්‍රියාමාර්ග සකස් කිරීම. අපේ රටේ ආර්ථිකයේ මුහුණ දී තිබුණු ප්‍රධානම අර්බුදයක් තමයි ණය අර්බුදය. හැබැයි මේ අවුරුදු පහ ඇතුළත මේ ණය අර්බුදයෙන් සමනය වීමට හැකියාවක් ලැබී තිබෙනවාද? එහෙම නැත්නම් තව තවත් එම ණය අර්බුදය අපි ගිලී තිබෙනවාද? දැන් අපි හමු වී තිබෙන සංඛ්‍යා දත්ත හොයලා බලපුවාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි තවත් තීව්‍ර විනාශකාරී අන්තයක් දක්වා මේ ණය අර්බුදය කැඳවාගෙන ගොස් තිබෙනවා. විශේෂම ගත්තොත් මෙවර අයවැය ලේඛනයේදී යෝජනා කරනවා නැවත ආසන්න වශයෙන් ගත්තොත් රුපියල් බිලියන 2200 ඉක්මවන ණය මුදලක් ලබා ගැනීමට සිදු වෙනවා. ඒ වගේම රුපියල් බිලියන 2200ක් අපේ ණය සහ ණය පොලි වාරික වෙනින් ගෙවී යුතු තිබෙනවා. එය ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ආසන්න වශයෙන් ගත්තොත් රජයේ අනිකුත් සියලු වියදම් වලට හා සමාන චුට්ටක් අඩුයි සමාන ආසන්න වශයෙන් සමාන වියදමක් අද අපිට ණය පොලි සහ ණය වාරික වෙනින් ගෙවී යුතු තිබෙනවා. එනිසා මේ රාජ්‍ය මේ පාලකයන් විසින් දශක ගණනාවක් මුළුල්ලේ පාලනය කරලා දැවැන්ත ගොඩ ආ නොහැකි ණය අර්බුදයකට ලක් කරලා තිබෙනවා. හැබැයි එයින් ගොඩේ මේ මාවතද අද තමුන්වන්සල සකස් කරමින් තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද මේ ණය ලබා ගැනීමත් ව්‍යාපාරයක් බවට පත් වී තිබෙනවා. බිස්නස් එකක් බවට පත් වී තිබෙනවා. මංකොල්ල කෑමක් බවට පත් වී තිබෙනවා. පසුගියදා මහ බැංකුව විසින් ජාත්‍යන්තර සොයුරි බැඳුම් කර වෙළඳ පොළට නිකුත් කරනු ලැබුවා. එය ගරු නියෝජ්‍ය කතානායකතුමනි අවුරුදු පහක් කල්පිරෙන්න ඩොලර් බිලියනයක් අවුරුදු 10ක් කල්පිරෙන්න ඩොලර් බිලියන 1.4ක් ජාත්‍යන්තර සොයුරි බැඳුම් කර නිකුත් කරා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙම ජාත්‍යන්තර බැඳුම් කර පසුගිය දින කිහිපය ඇතුළත අපේ රාජ්‍ය පමණක් නෙමෙයි තවත් රාජ්‍යයන් නිකුත් කර තිබුණා. එහිදී වියට්නාමයේ නිකුත් කර තිබෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි පොලිය 4.78යි. තායිලන්තය පොලිය 2.51යි. කඩා වැටෙමින් තිබුණු කඩා වැටෙනවා කියලා යුරෝප සංගමයේත් අර්බුද යටන අනතුරු හඳුකා තිබුණු ග්‍රීසිය තමන්ගේ සොයුරි බැඳුම් කර නිකුත් කර තිබෙන්නේ පොලිය අනුපාතික 3.84යි. ඒ වගේම බොස්වානා තමන්ගේ බැඳුම් කර නිකුත් කර තිබෙන්නේ 5.27යි. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මහ බැංකුව මේ ආණ්ඩුව අවුරුදු පහේ සුවරි බැඳුම් කර නිකුත් කර තිබෙන්නේ පොලි අනුපාතික 6.85. ඒ වගේම අවුරුදු 10ක් සඳහා, අවුරුදු 10ක් කල්පිරීම සඳහා ඩොලර් බිලියන 1.4ක සුවරි බැඳුම් කර නිකුත් කර තිබෙනවා. පොලි අනුපාතිකය 7.81යි. අපි දැනගන්න කැමති මුදල් අමාත්‍යවරයා අද රාජ්‍ය අමාත්‍යවරයා මේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ යුතු තිබෙනවා. මෙවැනි අධික මිලකට බැඳුම් කර නිකුත් අධික පොලි අනුපාතිකට බැඳුම් කර නිකුත් කිරීමට හේතු සාධක වූයේ කවරෙක්ද? මොකද කරු කතානායකතුමනි, ආණ්ඩුවක් තිබෙන කුමටද? අනාගතයේ සිදුවිය හැකි අනතුරු කලින් උපකල්පනයකට ඒ විසඳුම් ලබා ගැනීම සඳහා කලින් සැලසුම් කළ යුතු තිබෙනවා. එවැනි කිසිදු සැලසුමක් නැතුව ඉබාගාතේ ආර්ථික ඇදෙන්න දීලා, ඉබාගාතේ ණය අර්බුදය වර්ධනය වෙන්න දීලා, ඉබාගාතේ ණය වළඳපොළ වර්ධනය වෙන්න ඉඩ දීලා සිදු කර තිබෙන තමයි ණය වලින් මිදෙන්න කියා හදිසි සුරි බැඳුම් කර ජාත්‍යන්තර නිකුත් කිරීම හරහා තමයි මෙම අර්බුදය නිර්මාණය කළ තිබෙන්නේ. ඒ ගෙවි යුත්තේ මේ රටේ ජනතාව, ඒ බර දැරිය යුත්තේ මේ රටේ ජනතාව. ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමා, ආණ්ඩුවේ මුදල් අමාත්‍යවරයා අද මේ පාර්ලිමේන්තුවට මෙවැනි මිල අධික පොලි අනුපාතිකට මෙම සුවරි බැඳුම් කර නිකුත් කරයි කියලා මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කරන්න ඕන. තායිලන්තයට, වියට්නාමයට, ග්‍රීසියට, කඩාවටමින් තිබුණ ග්‍රීසියට වඩා වැඩි අධික පොලි අනුපාතිකයකට සුවරි බැඳුම් කර නිකුත් කරේ ඇයි? ඒ නිසා කරු නියෝජ්‍ය කතානායකතුමා මා කිව්වේ ඒකයි. ණය ගැනීමේදී අතිශය සැකකටයුතු ගනුදෙනු ලෙස තමයි අද මේව පෙන්නුම් කර තිබෙන්නේ. මේ පසුගිය 2015 පෙබරවාරි මාසයේ 27 වෙනිදා සුප්‍රකට බැඳුම් කර ගනුදෙනුව හා සමාන බරපතල වංචාවක් මේක ඇතුළේ සිදු වී තිබෙන බව හරි පැහැදිලි. ඒ නිසා මේ හානිය පිළිබඳ මේ රටේ ජනතාවට ආණ්ඩුව කරුණු පැහැදිලි කළ යුතු තිබෙනවා. ඒ වගේම මේ රටේ මුළු පොලි අනුපාතිකයටම අහිතකර බලපෑම් ඇති කරනවා. එය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කුසකර්මාන්තය සඳහාද, තමන්ගේ කුඩා ව්‍යාපාරයක් සඳහාද, එහෙම නැත්නම් තමන්ගේ නිවස ඉදි කර ගැනීම සඳහාද කවර හෝ ණය මුදලක් අරන් තිබෙනවා නම් ඒ සියලු පොලි අනුපාතිකයන් අහිතකර බලපෑම් මෙහෙර ඇති කරනු ලබනවා. ඒ නිසා ගරු කතානායකතුමනි, මේ අවුරුදු පහ තවත් දීර්ඝ ලෙස අපේ රට ණය අර්බුදයක හෙළුව අරනකොට එය ණය අර්බුදයෙන් ගොඩ එීම සඳහා සැලසුමක් සකස් කරගන්න බැරි වෙච්ච අවුරුදු පහකට තමයි මේ ගත වෙමින් තිබෙන්නේ. ඒ වගේම ගරු කතානායකතුම, රාජ්‍ය කරන අපේ ණය අර්බුදයක තිබෙනා විතරක් නෙවෙයි, ජනතාවක් හැටියට ගත්තොත් අද ග්‍රාමීය ජනතාව මුහුණ දී තිබෙන ප්‍රධානම ගැටලුව ග්‍රාමීය ණයගැතිභාවය. අද යාපනේ දිස්ත්‍රික්කයේ සියදිවි හානි කරගන්න ණයගෙන් වැඩිම ප්‍රමාණයක් සියදිවි හානි කරගැනීම සිදුවීමෙන් තිබෙන්නේ ගත් ණය ගෙවා ගන්න බැරුව. එනිසා ආණ්ඩුවකට සැලසුම් සකස් කළ යුතු තිබෙන කුමන දිශාවටද? ග්‍රාමීය ජනතාව මේ අත්පත් කර තිබෙන ග්‍රාමීය ණයගැතිභාවයෙන් තමන්ගේ සියදිවි හානි කර ගැනීම දක්වා වර්ධනය වී තිබෙන ණයගැතිභාවයෙන් ජීවිතේ කඩාවැටී තිබෙනවා, දේපළ අහිමි වී තිබෙනවා, උගස් භාණ්ඩ සින්න වෙමින් තිබෙනවා, උගස් කරලාද දේපළ සින්න වෙමින් තිබෙනවා, විශාල ග්‍රාමීය ණයගැතිභාවයකට අපේ රටේ ජනතාව මුහුණ දී තිබෙනවා. ආණ්ඩුව සැලසුම් සකස් කළ යුතු තිබුණා මේ ග්‍රාමීය ණයගැතිභාවයෙන් අපේ රටේ රාජ්‍යයේ ජනතාව මුදවා ගන්නේ කොහොමද කියලා. හැබැයි මුළු අයවැය ලේකණෙම සකස් වී තිබෙනවා. ග්‍රාමීය ජනතාව යලි යලිත් එම ණය උගුලේ හිර කිරීමේ දිශාවට අවශ්‍ය වෙන අයවැය යෝජනා තමයි මේක ඇතුළත් වී තිබෙන්නේ. ඒ නිසා ජනතාවගේ ග්‍රාමීය ණයගැතිභාවයෙන් මිදීම සඳහා අවශ්‍ය වෙන සැලසුමක් මේ අයවැය ලේකණ ඉදිරිපත් කරන්න අසමත් වී තිබෙනවා. ඒ වගේ විශේෂම කුසකර්මාන්තය ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ ශ්‍රම බලකායෙන් 28.4% නිරත වෙන්නේ කුසකර්මාන්තී. ඔබතුමත් නියෝජනය කරන මොනරාගල දිස්ත්‍රික්කය ගත්තොත් 80%කට ප්‍රමාණ ප්‍රධාන ජීවිකාව බවට පත් වී තිබෙන කුසකර්මාන්තී. එනිසා අපේ රටේ ශ්‍රම බලකායෙන් 28.4% 4 පංගුවකට වඩා වැඩි ප්‍රමාණයක් ලියන්නේ කුසකර්මාන්තී. හැබැයි ඔවුන් අපේ රටේ ජාතික ධනයට, ජාතික ආදායමට එකතු කරන්නේ 7.2% වැනි කුඩා ප්‍රතිශතයක්. 28.4% ශ්‍රම බලකායක් රටේ ජාතික ධනයට එකතු කරන 7.2% වැනි කුඩා ප්‍රතිශතයක්. ඒ කිසිසේත්ම එම ජනතාවගේ ජීවිත නගා සිටීම සඳහා ලැබෙන ආදායම බවට පරිවර්තන වෙන්නේ නැහැ. ඔවුන්ගේ කුසකර්මාන්තය තමන් වගුරුන ශ්‍රමයට සරලන ලෙස නිෂ්පාදනයක් අත්පත් කර දෙන්නේ නැත්නම් ඒ ඔවුන්ගේ ජීවිත ඉස්සරහට ගෙන යන්න පුළුවන් ආධාරකයක් බවට පත් වෙන්නේ නැහැ. එනිසා කුසකර්මාන්තී මේ තිබෙන අර්බුදය විසඳීම සඳහා සැලසුම් සකස් කළ යුතු තිබුණා. ඒ සැලසුම් කොහෙත් තිබෙන්නේ? අඩුම තරමේ කුසකර්මාන්තය පිළිබඳ කිසිදු ප්‍රගතිගාමී අදහසක් නැති අයවැය ලේකණ බවට මේ අයවැය ලේකණේ පත් වී තිබෙනවා.
ඒවගේම කුසකර මාන්තද ගරු කතානක අද වෙනකොටත් අපිට අපේ රටේ ආහාර සුරක්ෂිතභාවයේ බරපතල අනතුරකට මුහුණ දී තිබෙනවා. අපිට අත්‍යවශ්‍ය ආහාර වෙනුවෙන් ඩොලර් බිලියන 1.8 ආසන්න වශයෙන් ගරු කතානායකතුමනි අපේ මුළු ආනයන වියදම් වලින් සිර 10ක් පමණ වැය කරන්න සිදු වී තිබෙනවා අපේ අත්‍යවශ්‍ය ආහාර සඳහා. ඒදි ගරු නියෝජ්‍ය කතානායකතුමනි එළවලු ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 319 කිරියා කිරියාසිත ආනයන වෙනුවෙන් සමයෙන් එළවලු ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 369 කිරිසා කිරියාසිත ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 319 වැනි අධික ආහාර ආනයනයකට යොමු යුතු රාජ්‍ය බවට පත් වී තිබෙනවා. ඒ නිසා මේ රටේ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳව සැලකිල්ලක් ලක් කළ යුතු තිබෙනවා. ආහාර සුරක්ෂිතභාවයද කරු නියෝජ්‍ය කතානායකතුමනි ගොවියාට තමන්ගේ නිෂ්පාදන සතා සාධාරණ මිලක් ලබා දෙන්නේ කොහොමද? පාරිභෝගිකයට ස්ථාවර මිලක් සකස් කරන්නේ කොහොමද? ඒකට තමයි ආණ්ඩුවක් ඉන්නේ. ගොවියා කරු කත පොළොන්නරුවේ ලූණු අස්වන්න නෙන්න ගොවියාගේ ලූණු ටික කොළඹ ජීවත් වෙන පාරිභෝගිකයාට ස්ථාවර මිලක් ලබා දෙන්නේ කොහොමද? මොනරාගල ජීවත් වෙන ගොවියාට සාධාරණ මිලක් ලබා දෙන්නේ කොහොමද? ඒ සදා මැදිහත් වීම සඳහා ආණ්ඩුවට සරසම් තිබිය යුතු තිබුණා. ඒ කිසිදු සරසමක් දැක්මක් පිළිබඳව නොමැති අයවැලීකද. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන් පිළිබඳව, වතු අංශයේ වැඩ කරන ජනතාව පිළිබඳව, ධීවර අංශයේ ජනතාව පිළිබඳව මේ කිසිවක් ජනතාවගේ ජීවිත ඉදිරියට ගෙන යාම සඳහා දැක්මක් හෝ සලස්මක් නොමැති අයවැලීකන තමයි ඉදිරිපත් කරමින් තිබෙන්නේ. ඒ වෙනුවට ගරු නියෝජ්‍ය කතානායකතුමනි නැවත නැවතත් මේ ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ අපේ රට මේ ගමන් කරමින් තිබෙන වැරදි ආර්ථික ප්‍රතිපත්තියේ දිශාවටම යලි යලි දොරටු විවෘත කිරීම තමයි. ගරු නියෝජ්‍ය කතානායක පුද්ගලික හැටියට ගත්තොත් මම මේ පාර්ලිමේන්තුවේ අවුරුදු මේ පාර්ලිමේන්තුවේ අයවැයලේකන 20ක විවාදයකට සහභාගී වී තිබෙනවා. අපිට ආපසු හරි බලපුවාම තේරෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ අවුරුදු 20 ඵලදායීතාවයක් ලෙස ඵලදායි ලෙස සැලසුම් සහගතව අපේ රටේ ආර්ථික මෙහෙයුම 2000ට වඩා අද වෙනකොට ආර්ථික කවර ඉමක් දක්වා අපිට ගෙන යන්න පුළුවන්කම තිබුණා. හැබැයි මේ අපේ ජීවිත කාලේ අපේ පාර්ලිමේන්තු කාලේ අපි අත්විඳින්න තිබෙන්නේ කුමක්ද? හැම අයවැයලේකනක් ඉදිරිපත් කරනකොට ඒ ආණ්ඩුවේ අමාත්‍යවරු ඉතාමත් බොළඳ හරසුන් ඒ නිශ්චිත මොහොතේ ජනතාවකට යමක් ලබා දෙන්න උත්සාහ දරන වරුණුකට දිගු කාලීනව ආර්ථික සරස්ම සහිත මෙහෙවන්න අසමත් වී තිබෙනවා. ඒ අසමත් වීමේ ප්‍රතිඵලය 2010දී මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරනකොට අපේ රටේ තිබුණු ආර්ථික ස්වභාවය 2019 සඳහා අයවැය ලේඛන ඉදිරිපත් කරන තිබුණු ස්වභාවයක් ගත්තොත් ඉදිරිගාමි දිශාව තිබෙනවා වෙනුවට ඉතාමත් පසුගාමි කඩාවැටිච්ච ආර්ථිකයක් අපිට නිර්මාණය කරලා තියලා තිබෙනවා. ඒ නිසා මේ ආර්ථික උගුලෙන් මේ තමුනාසල අවුරුදු ගණනාවක් තිස්සේ අනුගමනය කරමින් තියෙන වැරදි දිශානතය සහිත ආර්ථික ගමනින් තීරණාත්මක ලෙස මේ රට මුදවා ගන්න සමත් වෙන්නේ නැත්නම් මේ ආර්ථිකයේ අර්බුදයේ තවදුරටත් තීව්‍ර තාවකීය යුතු වර්ධනය වෙනවා ඇරුණකොට සමණ වෙන නොවන බව නම් ඉතාමත් පැහැදිලි. විශේෂම ගත්තොත් අපි අපේ රටේ නිෂ්පාදන ඉස්සරහට ගන්නේ කොහොමද? අපේ රටේ නිෂ්පාදක ආරක්ෂා කරගන්නේ කොහොමද? ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වෙන නීතිපති සමාදන සකස් කරන්නේ කොහොමද? හැබැයි මංගල සමරවීර අමාත්‍යවරයා මුදල් අයවැලියක ඉදිරිපත් කරනකොට ඉතාමත් හරබරව සහ වටිනා අදහසක් ලෙස ඉදිරිපත් කරන අදහස තමයි අපේ රටේ ආණ්ඩුව තවදුරටත් ලීල් කරන ප්‍රතිපත්තිය තමයි ඉදිරියට යන්නේ කියන්නේ. මේ ලීල් කරන ප්‍රතිපත්ති අවුරුදු 40කට වඩා වැඩි කාලයක් ගත කරමින් තිබෙනවා. මේ ලීල් කරන ප්‍රතිපත්ති අපට අත්පත් කරග දී තිබෙන්නේ ආර්ථික අතිශය විනාශකාරී කටුක අත්දැකීම්. එනිසා තීරණාත්මක ලෙස ආර්ථිකයේ නව දිශාවකට වෙනස් කිරීම සඳහා දැක්මක් වූ උවමනාවක් මේ පාලකයන් නොමැති බව පැහැදිලි.
තව විනාඩි දෙකයි ඔබතුමාට තියෙන්නේ.
එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රටේ මේ ගමන් කරමින් තිබෙන ආර්ථික උපාය මාර්ග වෙනස් කිරීමේ දිශාවට සරිලන්නේ නැතුව මේ රටේ ජනතාවට සේවාවන් සපයන්නේ කොහොමද? අද අපේ රටේ ප්‍රවාහන සේවය ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශාල අරමුදයක් නිර්මාණය වී තිබෙනවා. ජනතාවකට තමන්ගේ කාලයෙන් වැඩි කාලයක් බස් රථේ දුම්රිය ගත කරන්න සිදු වී තිබෙනවා. එන්නෙන්න මේ කාලය අඩු වෙනවද වැඩි වෙනවද? 2000ට තිබුණාට වඩා මිනිස්සු බස් එකේ ඉන්න කාලේ වැඩි වී තිබෙනවා. 2000ට තිබුණාට වඩා මිනිස්සු දුම්රියේ ඉන්න කාලේ වැඩි වී තිබෙනවා. 2000ට තිබුණාට වඩා මිනිස්සුන්ට මහා මග රස්තිය ආද වෙන තැන කාලේ වැඩි වී තිබෙනවා. එනිසා සංවර්ධනයේ නම් ජනතාවට සේවාවන් අරහ ඉපතිලාභ ලැබී යුතුයි. කවර සේවාවන්ද ලැබී තිබෙන්නේ? පාසල් අධ්‍යාපන ගත්තොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි උසස් පෙළ හදාරන සෑම දරුවෙකුටම ආසන්න වශයෙන් දැන් සමීක්ෂණයෙන් ඔප්පු වී තිබෙනවා. හැම දරුවෙක් වෙනුවම පවුලක් රුපියල් 13000ක වැය බරක් දරන්න සිදු වී තිබෙනවා. දරුවට ඉගැන්වීම සඳහා විශාල වැය බරක් දරන්න සිදු වී තිබෙනවා. අධ්‍යාපනයද පාසල් අධ්‍යාපනයේ වෙනුවට එළියෙන් ගන්න සිදු වී තිබෙනවා. පාසල් අධ්‍යාපන විශාල කඩාවැටීමකට භාජනය වී තිබෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි පසුගිය 2017 වසර බැලුවොත් 2017 වසරේ පළවෙනි වසරට ඇතුළත් එකම ළමයෙක්වත් ඇතුළත් වෙච්ච පාසල් 433ක් තියෙනවා. පළවෙනි වසරට එක ළමයෙක් විතරක් ඇතුළත් වෙච්ච පාසල් 137ක් තිබෙනවා. පළවෙනි වසරට ළමයි දෙන්නෙක් ඇතුළත් වෙච්ච පාසල් 138ක් තිබෙනවා. ඒ තියෙන අතර පාසල් 30කට ඉල්ලුම් පත්‍ර ලක්ෂයක් එනවා. මේකට තියෙන මේ අර්බුදයට විසඳුම හොයලා තිබෙනවා. මේ අර්බුදයේ තියෙන විසඳුම කවරෙක්ද? අප රටේ පාසල් පද්ධති නවීකරණය කරලා පාසලේ අධ්‍යාපනය කරේ දරුවන්ට තිබෙන විශ්වාසය සහතික කිරීම පිළිබඳව පාසල් අධ්‍යාපන සේවාවකට වර්ධනය කළ යුතු තිබෙනවා. ප්‍රවාහන සේවාවකට වර්ධනය කළ යුතු තිබෙනවා. සෞඛ්‍ය සේවාවකට වර්ධනය කළ යුතු තිබෙනවා. ආර්ථික වර්ධනය වෙනවා කියලා කියන්නේ ජනතාවට තමන්ගේ සේවාවන් ඉතාමත් කාර්යක්ෂම සහ පහසු ලබා ගත හැකි හැකියාව තියෙනවා. ඒ කිසිවක් එතකොට නැහැ. ඒ නිසා ආර්ථික තව තවත් තීව්‍ර කරන අර්බුදයකට ගෙන පාලනයක් හා දැක්මක් කරනකොට වෙන විකල්ප ආර්ථික උපාය මාර්ගයක් හෝ සැලැස්මක් මේ පාලකයන් සහ මේ ආණ්ඩුවලට නොමැති බව තමයි මෙම අයවැය ලේකිනුත් ගරු නියෝජක කතානායකතුමනි පෙන්නුම් කරමින් තිබෙන්නේ. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම පිළිබඳව.
බොහොම ස්තුතියි. පස්වරු 1:30 දක්වා සභාවේ වැඩ කටයුතු තාකාලිකව දත් හිටිනවා.